පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මහා මංගල සූත්‍ර දේශනාවට අයිති වෙන ගාථාරත්නයක් මුල් කරගෙන සමාජයට ඉතාම ප්‍රයෝජනවත් වෙන ධර්මකාරණාවක් මංගල කාරණාවක් පැහැදිලි කරලා මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න. මේ ගාථාරත්නය ගාරවෝච නිවාතෝච සන්තුට්ටීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තම. මේ ගාථාරත්නය තුළ අන්තර්ගත වෙන මංගල කාරණා විශේෂයෙන් කරුණු පහක් විතර මේ ගාථාරත්නය අන්තර්ගතයි. අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාව තුළින් මංගල කාරණා 38ක් ලෝකයට අවධාරණය කළා. එතකොට මංගල කාරණා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන උසස්ම කාරණා 38ක් තමයි මේ මංගල කාරණා කියලා කියන්නේ. තවත් මීට වඩා උසස් කරුණු එතකොට මේ ලෝකේ නැහැ. උසස්ම කාරණා 38ක් තමයි මෙතන ගොනු වෙලා තියෙන්නේ. ඒ කාරණා 38න් පහක් මේ ගාථාරත්නය තුළ අන්තර්ගතයි. ගාරවෝච නිවාතෝච පළවෙනි එක තමයි ගරු කළ යුතු අයට ගරු කිරීම. බලන්න කොච්චර වටිනවද කියලා. මේ ලෝකේ තියෙන උසස්ම කාරණාවක් තමයි ගරු කළ යුත්තාට ගරු කිරීම. එතකොට මේ කරුණයි වර්තමානයේ අපි ජීවත් වෙන සමාජයේ සිදුවීමයි සංසන්දනය කරලා බලහම මේ ලෝකෙ මේ උසස්යයි සම්මත කරුණු අපි අතින් කොයි තරම් ගිලිහිලා ගිහිල්ලද. උසස් කරුණු අපින් ඈත් වෙලා කියලා කියන්නේ උසස් නැති පහත් කරුණු අපි ජීවිතවලට ඇතුල් වෙලා කියන එකයි. පහත් ගුණධර්ම ඇතුල් වෙලා එහෙනම් ගරු කළ යුත්තන්ට ගරු කිරීම. ඊළඟට සඳහන් කළා මේ යටහත් පැවැත්ම. මොකද්ද මේ යටහත් පැවැත්ම කියලා කියන්නේ? මාන්නකාර නොවීම, උඩඟුකම, උද්දච්චකම, මේ ආදි වචන වලින්ත් අපි මේක හඳුන්වනවා. අන් එහෙම ගති ලක්ෂණ වලින් ඈත් වෙන එක තමයි මෙතන නිවාත ගුණය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කළා ලද දෙයින් සතුටු වීම, සන්තුට්ටීච කතඤ්ඤුතා. ලද දෙයින් සතුටු වීම. තමන්ට යමක් ලැබෙනවා නම් බොහෝ වෙලාවට ලැබෙන්නේ අපි සංසාරේ දීපු ප්‍රමාණය. මට වඩා දන් දුන්න කෙනෙක්, මට වඩා ඒ කාරණාව ප්‍රගුණ කරපු කෙනෙක් සංසාරේ හැබෑවටම මට වඩා බොහෝ දේවල් ලබනවා. හැබැයි ඔහුට ඊර්ෂ්‍යා කළා කියලා, ඔහුට වෛර කළා කියලා මට ඔහුගේ දියුණුව නවත්තන්න පුළුවන්ද? ඒක පෙර ඔහු විසින් කරගත්ත කුසල කර්මයක ප්‍රතිඵලයක්. ඒ වෛරය නිසා මාවම වෙනසෙනවා මිසක් මට ඔහු විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. සමහරලාට ඒ සඳහා වෙනත් නොයෙක් උපක්‍රම පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ අපි අනුගමනය කරන නොයෙක් උපක්‍රම වලින් ඔහුට හානියක් වෙන්න නම් ඒත් එහෙම දෙයකින් හානි වෙන්න තරම් කර්මයක් ඔහු තුල තියෙන්නත් ඕනේ. ඉතින් එහෙම නැත්තම් එහෙම කළා කියලා හානි කරන්න පුළුවන් කමකුත් නැ. සංසාරේ තමන් යමක් ප්‍රගුණ කළාද ඒ අතර දානීය විශේෂයෙන් ප්‍රගුණ කරපු අය මේ ජීවිතය තුළ බොහෝම සැප සහිතව ජීවත් වෙන්න කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මෙතන සඳහන් කළා ලද දෙයින් සතුටු වෙන්න. තමන්ට යමක් ලැබුණා නම් ඒ මම දීලා තියෙන ප්‍රමාණය. මීට වඩා ඕනේ කියලා හිතෙනවා නම්, මීට වඩා සසර අද තියෙන අඩුපාඩු මගහැරව ගන්න ඕන කියලා හිතෙනවා නම් මේ ජීවිතයේ තුලින් කළ යුතු විකල්පය තමයි අද පුළුවන් තරම් දන් දෙන්න. තමන් කැමති දේවල් දන් දෙන්න. එතකොට අපිට ඊළඟ ජීවිතයකින් අනිවාර්යෙන් ඒක ලැබෙනවා. අද ඒක නැති නිසා තියෙන දුක එදාට තුනී වෙලා යන්නේ කාරණාව හේතු වෙනවා. එනිසා ලද දෙයින් සතුටු වෙනවා කියන කාරණාව මේ ලෝකේ තවත් සුවිශේෂී කාරණාවක් හැටියට දක්වලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කිරීම. සුදුසු කාලයේ බණ අහන්න ඕනේ. මේක බණ අහන වෙලාවයි කියලා අපි කාලഘോഷණය කරනකොට කියනවා. දැන් මේ සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කිරීම. බණ අහන්න සුදුසු කාලයේ වෙච්චහම නොයේ කාල ගැන මෙතන සඳහන් කරන්නත් පුළුවන්. හැබැයි තින් එක පැත්තකින් මේක පැතිකඩවල් ගණනාවකට විස්තර කරන්න පුළුවන්. ඒතර එක පැත්තකින් බණ අහන්න හොඳම කාලය වයෝවෘද වෙන්න කලින්, ලෙඩ රෝග වෙලා එක්තැන් වෙන්න කලින්, ජීවිතේ පටන් ගන්නකොටම, ජීවිතය ගැන වැටහීමක් ලැබෙන්න පටන් ගන්නකොටම කෙනෙක් බණ අහන්න පටන් ගත්තහම මේ ජීවිතයේ ඉස්සරහට පවත්වන්නේ කොහොමද, පැවැත්විය යුත්තේ කොහොමද, මේ ජීවිතේ සැලසුම් කරන්න ඕනි කොහොමද කියන කාරණාවල් ටික මුලින්ම දැනගන්නවා. තරුණ කාලේ ඉඳලා අත්හැරලා හදාගන්න ඕනේ උතුම් සංසාර විමුක්තිය. ජීවිතේ අන්තිමට ගිහිල්ලා එක්තැන් වුණාට පස්සේ අහලා දැනගත්තට වැඩක් නෑනේ. එදාට ක්‍රියාත්මක වෙන්න බෑනේ. අහන්න විතරයි පුළුවන්. නමුත් තරුණ කාලේ අහනවා වගේම ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා බණ අහන්න සුදුසු කාලවලින් එකක් හැටියට මේ අහන ධර්මයට අනුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් කාලයක ධර්ම ශ්‍රවණය කරන එකත් තවත් එක සුදුසු කාලයක්. ඉතින් මේ වාගේ කාල කීපයක් මේකට එකතු කරන්න තව පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා ටික අන්තර්ගතයි මේ ගාථා රත්නයේ තුල මංගල කාරණාවන් හැටියට. ඉතින් අපි මේ කාරණා පහෙන් අද ධර්මදේශනාවේදී විශේෂයෙන් සාකච්ඡා කරන්න කියලා කල්පනා කළේ මේ යටහත් පැවැත්ම, නිවාත ගුණය, එහෙම නැත්නම් උඩඟු නොවීම, අහංකාර නොවීම කියන කාරණාව මූලික කරගෙන ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න. මේ යටහත් ගුණය, නිවාත ගුණය යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ප්‍රගුණ කරනවා නම් ඔහු මේ ලෝකේ බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්, මන උගත් කෙනෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක්, ගුණ දහමින් පොහොසත් කෙනෙක්, මේ ජීවිතේ ධර්මයෙන් හොඳට ඵල බරවෙච්ච කෙනෙක්, මහා ධර්මයේ දරණ කෙනෙක් නිවාත ගුණේ දිනු කරගත්ත කියලා කියන්නේ. යම් කෙනෙක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ විද්‍යා දදාති විනය. අධ්‍යාපනයේ ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න පුද්ගලයෙක් තුළ නිකම්ම ඇති වෙන්නේ ශික්ෂණය, හික්මුණ බව. අපි ඒකට විනය කියලා පාවිච්චි කරනවා. සිංහල කියමනක් ඒ නිසා තියෙනවා උගත් තරුණයා මහල්ලෙක් කියලා. උගත් තරුණයා මහල්ලෙක්. මොකද ඔහු බොහෝ දේවල් ප්‍රගුණ කරගත්ත කෙනෙක්. ඒ නිසා අනවශ්‍ය කලබල වීම සහ නොගැලපෙන වැඩ ඔහු තුලින් දැන් අයින් වෙලා තියෙන්නේ. ඔහුට යමක් තේරෙනව හොඳට. ඒකයි මේ වචනේ ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට කොහොමද මේ කටයුතු කරන්න කියලා තියෙන්නේ? අං සිඳුනු ගවයෙක් වාගේ. අං සිඳුනු ගවයෙක් හරි අසරණයිනේ. අං දෙක නැති නිසා. එතකොට මේ නිවාත ගුණයෙන් යමෙක් යුක්ත වෙනවා නම් ඒ අං සිඳුනු ගවයා කොච්චර අසරණද? තමන්ගේ බලපුරුහංකාරකම්, තමන්ගේ දැනුම, හැකියාව, මේ සියලුම දේවල් තියාගෙන ඒක ප්‍රදර්ශනය කරන්න නොගොස් බොහොම හැමෝටම කීකරුව ජීවත් වෙනවා කියන එකයි. නමුත් හැකියාවන්ගෙන් පිරීලා ඉන්නේ. නමුත් ඒක පැන පැන කාටවත් පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. කියාපාන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක මෙතන තියෙන තවත් සුවිශේෂී ගුණාංගයක්. එනිසා සඳහන් කළ අං සිඳුනු ගවයෙක් වගේ, ඒ විතරක්ද නෙමේ දල සිඳුන සර්පෙක් වගේ කටයුතු කරන්න කියලා. දල සිඳුන සර්පයාටත් කරන්න දෙයක් නැහැ. සර්පයා ආරක්ෂාව දෙසා අනික් කෙනාට පහර දෙනවා. ඒ පහර දෙනකොට දල වැදෙන්නම පහර දෙනවා ආරක්ෂාව හොයනකොට. ඉතින් දල වැදෙන්න පහර දෙනවා විතරක් නෙමේ, වැදෙනවත් එක්කම අපේ ඇඟට විසක්ද මුදා හරිනවා. ඒ තුලින් අපි අඩපණ කරනවා. නමුත් දල කැඩුන සර්පයා කොච්චර අසරණද ඕට ගොදුරක්වත් හරියට දැහැගන්න බෑ. නමුත් සඳහන් කරනවා ආන් ඒ වගේ කෙනෙක් වගේ මේ ලෝකේ ජීවත් වෙන්න. ඒ කියන්නේ මල්ලගේ හැකියාව නැතුව නෙමේ. ඒ හැකියාවෙන් බලපුළුහංකාරකමින් ශක්තියෙන් තවත් කවුරුවත් පෙළන්න එපා කියලා කියන්නේ කාටවත් හානි කරන්න එපා. නිවාත ගුණය කියලා කියන්නේ ඒක. විතර මෙතන සඳහන් කරන්නේ අපි අහංකාරකම උඩඟුකම කියන වචනයත් මෙතෙන්ද ගැලපෙනවා කියලා. තව විදිහකට අපි කියනවා මානය කියලා. මානය කියන්නේ මොකද්ද? මැනීම. තමන් සමග සංසන්දනය කරලා බලන අනික් අය. ඔහු මට වඩා ධනයෙන් උසස්ද? ඔහු මට වඩා උසස්කමින් උසස්ද? මම අඳින ඇඳුම් වලට වඩා ඔහු අඳින ඇඳුම් වටිනාකමින් යුක්තද? මගේ ආභරණ වලට වඩා ඔහුගේ ආභරණ වල වටිනාකම වැඩිද? මං යන වාහනයට වඩා ඔහු යන වාහනේ ගණනින් වැඩිද? සැප පහසුකමින් වැඩිද? මේ වාගේ නොයේ ක්‍රම පාවිච්චි කරමින් මැනීමක් කරනවා. මානය. ඒ හැම තැනකින්ම උත්සාහ කරන්නේ ඔවුන්ට වඩා මම උසස් කියන තැනට එන්න. හැබැයි මේ මානය හරි භයානක අකුසලයක්. කොහොමද සඳහන් කළේ? මානේන මක්කටෝ හෝති. මානය තියෙන අය වඳුර වෙලා ඉපදෙනවා. නැත්නම් රිලව් වෙලා ඉපදෙනවා. අතිමානීන කුක්කුටු. ඊටත් වඩා මානයෙන් බොහොම ඉහළට ගියපු අය සුනකයෝ වෙලා ඉපදෙනවා. අතිමානීන කුක්කුටු සුනකයෝ වෙලා ඉපදෙනවා. මානේ තියෙන අය. එතන සුනකයෝ වෙලා උපදින තවත් අවස්ථාවක් ධර්මයෙන් කියනවා. සිල් නැතුව දන් දුන්නහම ඒත් සුනකයෝ වෙනවා කියලා. සිල් නැතුව දන් දුන්නහම සුනකයෝ වෙනවා විතරක් නෙමෙයි, තව ඇත්තු වෙනවා, අශ්වයෝ වෙනවා, වෘෂභයෝ වෙනවා. මේ වගේ කාරණා ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. ඒ අතර සුනකයෝ වෙලා ඉපදෙනවා. හැබැයි එහෙම දැන් සුනකයෝ ගැන කතා කරාම අපි ජීවත් වෙන සමාජයේ ආකාර දෙකක් දකිනවා. සමහර සුනකයෝ පින් කරලා මනුස්ස ජීවිතේ ලබා ගත්ත මිනිස්සු විඳින සැපයට වඩා බොහොම උසස් සැප විඳින සුනකයෝ මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. උසස් සැප විඳිනවා. සේවක සේවිකාවන් පවා ඒ සුනකයන්ට ඉන්නවා. වෛද්‍යවරු පවා ඒ අයට වෙනම ඉන්නවා. සමහර සුනකයන්ට යාන වාහන පවා තියෙනවා. ඉතාම උසස් මට්ටමේ ඉන්නවා. මොනවා කරලා නිසාද? දන් දීලා නිසා. හැබැයි එහෙනම් ඇයි සුනක උනේ? සිල් රැකලා නැති හින්දා. ඉතින් මෙතන මේ මානීන මක්කටෝ හෝදී අතිමානීන කුක්කුටෝ කියන කාරණාවේදී සුනකයෝ වෙලා ඉපදෙනවා කියලා කියන්නේ එහෙම සුනක විච්ච කතාවක් නෙමෙයි මේ කියන්නේ. තවත් සුනකයෝ පිරිසක් අපි දකිනවා අගු පිල්වල läගගෙන, අලු ගොඩවල්වල läගගෙන බොහෝම දුකසේ ජීවිත ගත කරන, නිරන්තරයෙන් මිනිස්යන්ගෙන් ගුටි කන, ලෙඩ වෙලා මේ කලු ඇඟ කහ කහ කෑකෝ ගහ ගහ දුක් විඳින සුනක පිරිසක් අපි දකිනවා. දැන් සමහර බ්‍රාහ්මණවරු පවා මරණයට පත් වෙලා සුනක වෙලා ඉපදිච්ච අවස්ථාව පිළිබඳව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ මානය තියෙන අය, ඒ මානයෙන් මිදෙන්න ධර්මානුකූලව කටයුතු කරගත්තේ නැත්නම්, පිළියම් කරගත්තේ නැත්නම් ආන් ඒ වගේ දුක්ඛදායක තත්ත්වයන්ට පත් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ වාගේ කරුණු රාශිය මේ මානය ගැන පැහැදිලි කරනකොට උදාහරණ දක්වලා තියෙනවා. උඩඟුකම නැති කරගන්න, නිවාත ගුණේ වඩා වර්ධනය කරගන්න, දියුණු කරගන්න, මෙන්න මේ වාගේ චරිත ජීවිතයේ ආදර්ශයට අරගන්න කියලා. මෙතන දක්වන්නේ නම් ලෞතර බුදුරජාණන් වහන්සේ හැරුණාම මේ බුද්ධාන්තරයේ තියෙන සුවිශේෂීම චරිතය පිළිබඳව. ඒ කාගේ චරිතයේද? ඒ තමයි ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතය. මේ ශාසනයේ සංඝ රත්නයේ කෙරවල කියලා හඳුන්වලා තියෙන්නේ. සැරියුත් මහරහතන් වහන්සේට වඩා ඉහළට යන්න සමත් භික්ෂූන් වහන්සේ නමක් මේ ශාසනයේ නෑ කියලා කියන්නේ. ඒකයි සංඝයාගේ කෙරවල කියලා කියලා තියෙන්නේ. යම් භික්ෂුවක් නම් සාරිපුත්තයන් පහු කරලා නම් යන්න බෑ කියලා සඳහන් කරන්නේ. ඊට මෙහන් තමයි හැමෝම ඉන්නේ. එකයි කෙරවල කියලක නිල්ගේ හට බෑකාටවත්. එකන එක නීතියක්ද නෑ සාරිපුත්තයන් වහන්සේගේ ගුණය ඉක්මුවන්ඩ සමත් නෑ කියන එකයි වෙන නීතියක් නෙවෙයි ඒ ගුණ ඉක්මුවන්ඩ සමත් නෑ. මේ ශාසනයේ මොන තරං ශ්‍රේෂ්ඨ තැනකට ආවද ඒක වැටහෙන්ට පින්නතින මට හිතෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහස පිළිබඳ අවබෝධ වෙන්නත් ඕන කියලා. බුදුරජාණන් වහන්සේ ළඟ දෙවැනි ආසනය උරුම කරගන්න තරන් මේ සංසාරය මොන තරන්නම් පින් කරන්න ඇද්ද බුදුරජාණන් වහසේ ගාවින් වාඩිවෙන්ට පින්ඩ පාතර වඩිනකොට බුදුරජාණන් වහසගේ ලඟින් වඩින්ට උන්හසේ බොහෝ වෙලාල එහෙම වැඩල නෑ බණ අහනකොට ඉස්සරලම භාගිතුන් වහසගේ දකුණු පැත්ති මුලින් ඉන්ඩ දෙවනියට ඒ වෙනුවෙන් මේ සංසාරි කොච්චර පින් කලාද කොච්චර කැපකිරීම් කලාද. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භික්ෂු ආසයෙන් ඉවත් වෙලා යන්න එක හේතුවක් නෙමේක. කොණ්ඩඤ්ඤයන් වහන්සේ තමයි මේ ශාසනයේ පළවෙනි රහතන් වහන්සේ. නමුත් අසුන් පණවනකොට ධර්ම දේශනා කරනකොට කොණ්ඩඤ්ඤයන් වහන්සේ ආසනේ පණවන්නේ සරියුත් මුගලන් දෙනම වහන්සේ ආසනවලට පස්සේ. හැබැයි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිටිපස්සේ ආසනයේ ඉන්නකොට සරියුත් මුගලන් දෙනම වහන්සේට ඉස්සරහ ආසනයේ ඉන්න බෑ කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්න බෑ කියලා කියන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි. ඒ තරම්ම තියෙන ගෞරවය නිසා කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට ඉස්සරහින් ඉන්න කැමති නෑ. නිකන් දැනෙනවා කියලා සඳහන් කරනවා. විස ගෝර සර්පෙක් පිටිපස්සේ ඉන්නකොට හිතේ යම් බයක් තියෙනවද? මහ ගිනි කඳක් පිටිපස්සේ තියෙනකොට හිතේ යම් බයක් තියෙනවද? කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට ඉස්සරහින් ඉන්න අකමැති එච්චරම කියලා. මොකද මේ දෙනම වහන්සේගේ තියෙන නිහතමානී ගතියත් මේ ශාසනයේ මුලින්ම සංසාරි කෙරවල කරගත්ත මේ මහා භාග්‍යවන්ත මහා පුරුෂයා පිටිපස ඉන්නවට තියෙන අකමැත්තත්. ඉතින් ඒක කොණ්ඩඤ්ඤයන් වහන්සේට හොඳට දැනෙනවා. මේ දෙන්න ඉන්නේ බොහොම අමාරුවෙන් මං පිටිපස ඉන්නකොට. නමුත් මට ඉස්සරහට යන්න බෑ. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ ළඟ දෙවෙනියට වාඩි වෙන්න පාරමිතා පුරලා තියෙන මේ සාරිපුත්ත. එනම සාරිපුත්‍රයා ආස්තව දෙන්න ඕනේ. නමුත් ඔවුන් දෙන්නා මං පිටිපස්සේ ඉන්නවට කැමති නෑ. දැන් මා මෙතනින් යන්න ඕනේ කියලා හිතලා තමයි බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියන්නේ ස්වාමීනි මං භික්ෂුව ආසෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඇයි කියලා අහනවා. ඉතින් කොහාටද යන්නේ? ස්වාමීනි මං චද්දන්ත භවනට යනවා. මං එහි වැඩ ඉන්න. එහෙම කියලා 12 අවුරුද්දක් පිරිනිවන් පානතුරු චද්දන්ත භවනි වැඩ ඉන්නවා. කවුරු නිසාද මේ යන්නේ? සුදුස්සට සුදුසු තැන දෙන්න ඕනේ නිසා. ඉතින් එතකොට උන්වහන්සේගේ නිහතමානී බවත් එතන පේනවා. සාරිපුත්තයන් වහන්සේගේ නිහතමානී බවත් එතන පේනවා. එක දවසක් සාරිපුත්තයන් වහන්සේ වඩිනවා දැක්කහම පාරයින් හිටපු මිනිස්සු උන්වහන්සේගේ සිල් ගුණ ගැන කතා කරනවා. කවදාවත් අපේ ස්වාමින් වහන්සේ දේශ සහගත බවට පත් කරන්න නම් බෑ. කවදාවත්ම උන්වහන්සේගෙන් කාටවත් බැනුමක් අහන්න වෙන්නේ. තමන්ට කිසිම කරදරයක් කවුරු කළත් උන්වහන්සේ හැරිලවත් බලන්නේ කියලා උන්වහන්සේගේ ගුණ ගැන කතා කරනවා. කතා කරන එක බමුණෙක් මෙතන ඉඳලා කියනවා කාටද පුළුවන් තමන්ට ගහනකොට ඉවසන්න. මේ ඔබ කතා කරන ඔබේ භික්ෂුවට පුළුවන් ද එහෙමත් ඉවසලා ඉන්න? මිනිස්සු කියනවා ඔව්. අය ඔබ හිතනවද බෑ කියලා? එහෙම ඉන්න බෑ. උඹලා කියන කාරණාව ඇත්තද කියලා බලන්න ඕනේ. එහෙම කියලා අර පුජ්‍යලේ බ්‍රාහ්මණෙක් පිටිපස්සෙන් දුවගෙන ගිහලා හයියෙන් අත මිටමලවලා පාරක් සාරිපුත්තයන් වහන්සේගේ පිටට ගහනවා. හැරිලවත් බලන්නේ. කවුද මට ගැහුවේ කියලා හැරිලවත් බලන්නේ. එකක් සාරිපුත්තයන් වහන්සේට ඒක රිදෙන්නත් නැතුව ඇති. නමුත් මේ හැරිලා බලන්නේ නැති රිදුණු නැති හින්දා නෙමෙයි. රිදුන් නැතත් කවුරු හරි ගැහුවා තේරෙනවන්නේ. විතර හැරිලා බලන්න හිතෙනවන්නේ. එයි මම එහෙම කිව්වේ මේ රිදු නැද්දවත් කියලා. රිදුනත් එහෙම තමයි රිදුනත් බලන්නේ. ඒක සූත්‍රයක සඳහන් කරනවා. චරියුත් මහරහතන් වහන්සේ දවසක් හොඳට හිස බාලා එළියේ හොඳට හඳ පායලා තියෙන එළියේ ඉන්නේ. හිස දිලිසෙනවා දැන් හඳ එළියට. අහසින් යන යක්ෂේ රහතන් වහන්සේගේ දිලිසි දිලිසි තියෙන හිස දැකලා මේ යක්ෂයාට හිතෙන්නේ ටොක්කක් අයින්දමයි. තමන් එක යන තවත් යක්ෂයෙක් හිටියා. ඒ යක්ෂයාට කීවා මට නම් ඉන්න බෑ ටොක්ක කන්නමයි හිතෙන්නේ. අර ඔළුව දැක්කහම. අනික යක්ෂයා කියනවා මේ මොනවා කියනවද ඔය මහා සිල්වත් මහා ගුණවත් භික්ෂුවක් උඹ නැහෙන්න හදනවද කියලා. එපා කීවට අහන්නේ නැහැ. තමන්ගේ හිතේ ආපු තණ්හාව නිසා පහළට ආපු ගමන් එන්න ටොක්ක. සඳහන් කරනවා මේ පාර කොච්චර පාරක්ද? රියන් හත අටක් උස පර්වතයක්. නැත්නම් පර්වතයකට ඒ ප්‍රහාරය එල්ල කරා නම් මේ මහ පොළවේ එහෙම පර්වතයක් තිබුණා කියලා හොයාගන්න තැනක් නැතුව පර්වතේ විනාශ වෙනවා කියලා කියන්නේ. ඒ තරම් ප්‍රහාරයක් මේ එල්ල කරන්නේ. ඉතින් මේක දකිනවා මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා අහනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ යක්ෂයෙක් ඇවිල්ලා ඩොක්කක් යන්න නේද කියලා. ඒලා කියන මන් නම් දන්නේ ඩොක්කක් යන්නද කියලා මන් දන්නේ. බඹගේ හිස ටිකක් රිදුනා කියලා කියනවා. ඒතර කියන ස්වාමීන් එසේ මෙසේ ඩොක්කක් නෙමෙයි කියලා මේ පර්වතයක් දක්වලා කියන මේ වාගේ පර්වතයකට ඒ ප්‍රහාරය එල්ල කළා නම් ඒක තිබ්බ තැනක්වත් හොයාගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ තරම් පර්වතය. ඒ තරම් ප්‍රහාරය. තමන්ගේ නිහතමානී ගුණේ හින්ද කියලා කියනවා මොග්ගල්ලාන ඔබ නම් යකෙක් දැක්කා කියලා කියනවා මට නම් පෙරේතෙක්වත් පෙවුන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් යක්ෂයාට ඉන්න බැරි වුණා එතනින් එහාට. මේ මහ පොළොව එතනම ඉවර වුණා. යක්ෂයා එතනින්ම ගත්තා විචේට. මොකද මේ තරම් සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට කරපු කරදරය නිසා මෙවන් පෞකාරීක් මගේ ශරීරයේ මත තියාගන්න අකමැතියි කියන වගේ මහ පොළොව මොහු මගේ උඩ ඉන්න හොඳ කෙනෙක් නෙමෙයි අයින් කරන්න ඕනේ මංගාවි කියලා මහ පොළොව ඈත් කළා වගේ මහ පොළොව විවර වෙනවත් එකම අවීචියෙන් ආපු ගිනිදැල් යක්ෂයාව එහෙම්ම මරගෙන ගියා නිරේට. මොකද ඔක් කැනපු ගමන් කෑ ගහනවා මට ඉන්න බෑ මට ඉන්න බෑ මං දනවා කියලා කෑ ගහනවා. දේ ඒත් එක්කම අවීචියට යනවා. එතකොට අර බමුණ ගහපු ප්‍රාහ පහර කොහොම දැනුණද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ වඩිනවා. හැබැයි බමුණටත් ඉන්න බෑ ගත හිත දෙකම දනවා දැන්. වේදනාවයි. බමුණ කල්පනා කළා මම කළේ මහා අපරාධයක් මට එපා කිව්වා මේක කරන්න. දුවගෙන දුවගෙන ඉස්සරහට ගිහලා වැන්දා. වැඳලා කිව්වා ස්වාමීනි මට සමා වෙන්න. ඇහුවා ඇයි මම සමා වෙන්නේ මොන වරදද මට කළේ? ස්වාමීනි මොහොතකට කලින් පිටිපස්සෙන් ඇවිල්ලා ඔබ වහන්සේට ගැහුවේ මම. මං ගැහුවේ ඔබ වහන්සේට කේන් තියන්නේ නැහැ කියලා මේ මිනිස්සු කතාව. ඒක ඇත්තද කියලා බලන්න ගැහුවේ. මට සමා වෙන්න කියහම මගේ කිසිම අසමාවක් නැහැ උඹට. මං උඹට සමාව දීලම තමයි තියෙන්නේ. අනේ ස්වාමීනි එහෙමනම් මගේ ගෙදර පින්ඳ පාති වදින්නද? මගේ ගෙදරින් දානේ වළඳන්නද? හා කීවා. සමාව දීලා මගේ ගෙදර එල්ල දානේ වළඳන්න කියම ඒත් හා කියනවා. දැන් දානේ වළඳන්න දැන් එහාට ගිහලා දානෙත් බාර ගන්නවා දානෙත් වළඳනවා. හැබැයි මිනිස්සු අතර මේ වෙලාවේ දැන් ප්‍රචාරයේ ගිහිල්ලා ඉවරයි ආපහු අහවල් බ්‍රාහ්මණයා සාරිපුත්තයන් වහන්සේට ගැහුවා කියලා. දානේ වළඳලා යනකොට දැන් මේ බ්‍රාහ්මණයාත් පාත්‍රය අරන් එනවා පිටිපස්සේ. මිනිස්සු කඩු පොළු තියාගෙන පාර දිගට බ්‍රාහ්මණයර ගහන්න. නමුත් ගහන්න හැටියක් නැහැ සාරිපුත්තයන් වහන්සේ ළඟ. කියනවා ස්වාමීනි පාත්‍රය අරගන්න මේ පෞකාරයත් එක්ක යන්නේ වඩින්නේ ඇයි? ස්වාමීනි මොහු ජීවත් වෙන්න සුදුස්සෙක් නෙමෙයි. මේ වාගේදී නොයෙක් ඒවා කී කියා කතා කියනවා. ඒතර අහන මොකද්ද මේ මිනිස්සයා එක්ක මෙච්චර තියෙන අමනාපේ? ඇයි ස්වාමීනි මතක නැද්ද මේ මිනිස්සයා දවල් ඔබ වහන්සේට ගැහුවා කියලා අපට ආරංචි? අපි එයාට යහතින් ඉන්න දෙන්නේ නැහැ. සාරිපුත්තයන් වහන්සේ අහනවා උපාසකවරුනි ඔහු කාටද ගහලා තියෙන්නේ? ඇයි ස්වාමීන් වහන්සේට නෙගහුවා කියලා කියන්නේ? ආ මට ගහපු එකට මං එයාට සමාව දුන්නා. ඒකට ඕගොල්ලෝ කලබල වෙන්න එපා. මට එයා ගැහුවා නම් මං එයාට සමාව දීලා ඉවරයි දැන්. එන කලබල වෙන්න එපා යන්න කියලා. මේ කතාව අනික් භික්ෂූන් වහන්සේලා අතින් බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. දැන් ඒ හාමුදුරුවරුත් ඉන්නේ තරහින්. සාරිපුත්තයන් වහන්සේ කෙරුවේ ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි. තමන්ට ගහපු මිනිහගේ ගෙදර ගිහිල්ලා දානෙත් වළඳලා. දැන් එතකොට මේක ආදර්ශයට ගත්තාම අනික් මිනිස්සුත් මේ මහ තෙරවරුන්ට ගහයි. ඉතින් ගැහුවට කමක් නෑනේ. පස්සේ ගෙවල් වල ඇවිල්ලා දානෙත් වළඳනවනේ. ඉතින් ගහයි. එතකොට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔය කතාව කර කර ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩලා අහනවා, මහණෙනි මොනවද කතා කර කර හිටියේ? කියන ස්වාමීනි, සාරිපුත්තයන් වහන්සේ මෙහෙම වැඩක් කරලා තමන් වහන්සේට බොහොම දැඩි ප්‍රහාරයක් එල්ල කරපු බ්‍රාහ්මණයගේ ගෙදරම ගිහිල්ලා දානෙත් වළඳලා බමුණත් එක්ක. ඉතින් එහෙම කරන්න ගියාම ස්වාමීනි, ඉස්සරහට මිනිස්සු මේ මහ තෙරවරුන්ට ගහයිනේ. මොකද මේ මහ තෙරවරු ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. ඉතින් හිතේ හැටියට ගහයි. එතකොට මොකද කරන්න කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, වහණෙනි, සාරිපුත්තයන් නම් වරදක් කරලා නැහැ. මහණෙනි, මේ හැබෑම බමුණගේ ගතිය තමයි තමන්ට ගහපු කෙනාට ආපහු ගහන්නේ නැහැ. තමන්ට බැනපු කෙනාට ආපහු බයින්නේ නැහැ. උපතින් බ්‍රාහ්මණ කියලා කියපු කෙනා නැත්නම් මේ පෘථග්ජන බමුණා අනුන්ගෙන් පලිගත්තට හැබෑම බ්‍රාහ්මණය කවදාවත් කාගෙන්වත් පලිගන්නේ නැහැ. ඒ රහතන් වහන්සේටත් බ්‍රාහ්මණ කියලා කියනවනේ. උපතින්ම බමුණු කියාගත්ත පිරිසකුත් ඉන්නවා. නමුත් රහත් උනාට පස්සේ කෙලෙස් නැසපු උත්තමයන් වහන්සේ හඳුන්වන්නත් බ්‍රාහ්මණ කියන නම පාවිච්චි කරනවා. ඒ තමයි හැබෑම බමුණා. හැබෑම බ්‍රාහ්මණයා තමන්ට ගහපු කෙනාට ආපහු ගහන්නේ නැහැ, බැනපු කෙනාට ආපහු බයින්නේ නැහැ, රිදවපු කෙනාට ආපහු රිදවන්නේ නැහැ. ඒක බ්‍රාහ්මණයාගේ ගතිය. ඒක මේ ශාසනයෙන් ලබාගත්ත සුවිශේෂී වටිනාකමක්, ගුණය. එතකොට සාරිපුත්තයන් වහන්සේගේ නිහතමානී බව. ඊළඟට තමයි පින්නතිනි, එදාම පැවිදි වෙච්ච අවුරුදු 7ක් වයස පුංචි හාමුදුරු කෙනෙක් සාරිපුත්තයන් වහන්සේට පොඩි අඩුපාඩුවක් පෙන්නලා දෙනවා. හිතන්න අපි දැක්කත් පෙන්නයිද කියලා. ගෞරවය නිසා අපි දැක්කත් පෙන්නන්නේ. අපි ගුරුවරේ ගියොත් අඩුපාඩුවක්. නමුත් සාරියත් මහරහතන් වහන්සේ ළඟ තිබිච්ච විශේෂ ගුණයක්, ගුණ අනාවරණය කරනකොට විශේෂ ගුණයක් පැහැදිලි කරනවා. චෝදකෝ, චෝදනා කරන ඕනෑම කෙනෙකුට. අපි නම් කැමති නෑනේ චෝදනා කරනවට. සාරියත් මහරහතන් වහන්සේ ගාව ඒ ගුණයට කියන්නේ මොකක්? ඒකට කියන්නේ විශේෂ ගුණයක් කියලා. චෝදනා කරන්නේ කාට චෝදනා කරන්නේ? තමන් සමග ඉන්න අයගේ වරදක් දැක්ක ගමන් චෝදනා කරනවා. අපි නම් වැරද්දක් දැක්කම හැන්දේ වැල්ල ගන්නම්කො, හෙට දිහාට බලන්නම්කො, තව පාරක් කෙරුවොත් එහෙම මම බලා ගන්නම්කො, එහෙමනේ අපි හිතන්නේ. එහෙම නෑ. වරදක් කරනවා දැක්කොත් එවලෙම කතා කරනවා. අය තව මොහොතක් ඉඩ දෙන්නේ නෑ. එවලෙම කතා කරලා මෙන්න මේ කරපු වැඩේ වැරදි. ඒ කාරණාව දකින්න වරද එතනම කියලා දෙනවා. ඒක ඉතා විශේෂ ගුණයක්. ඒක පින්නදිනේ හරි වටින වටින කාරණාවක් අපිට ජීවිතවලට අරගන්න. මොකද කෙනෙකුගේ හිත රිදෙයි කියලා, මාත් එක තරහ වෙයි කියලා අපි සමහරట్లాට එහෙමත් අඩුපාඩු පෙන්වන්නේ නැතුව ඉන්නවනේ. එහෙමනම් අපි ගාව නෑ කල්යාණ මිත්‍රත්වයක්. මොකද ඒ වරද පෙන්නලා දුන්නොත් ඔහු සතර අපායෙන් මිදෙන්න පුළුවන්. ඒ වරද පෙන්නලා දුන්නොත් ඔහු හිරේ විලංගුවේ වැටෙන එකෙන් මිදෙන්න පුළුවන්. ඒ වරද පෙන්නලා දුන්නොත් ඔහුගේ පෞල් ජීවිතයේ කඩා කප්පල් වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වාගේ සමහර වැරදි පෙන්නාම ඒ මිනිස්යාන්ට ඇති වෙන්නේ පුදුමාකාර ලාභයක්. නමුත් ඉතින් ඕක මං කතා කරන එක හොඳ නෑනි කියලා අපි නතර වුණොත් ඔහුට ලැබෙන්න තියෙන විශාල ලාභයක් ඔහුගෙන් ගිලිහෙන එකයි වෙන්නේ. අන් ඒ හින්දා වරද දුටු තැන තරාතිරම නොබල කියන්න කියලා කියන්නේ. ඒක සාරිපුත්තයන් වහන්සේ ගාව තියෙන අති උදාාර ගුණයක් හැටියට පෙන්නනවා. අර චූටි හාමුදුරුව සාරිපුත්තයන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියනවා, ස්වාමීනි, සිවුරේ එක කොනක් බිම ගෑවෙනවා කියලා. ඒක වරදක්. සිවුර බිම ගෑවෙන්න බෑ. ඉඳ සිවුරු කොනක් බිම ගෑවෙනවා. හැරිලා බලහම ඇත්තටම සිවුරු කොනක් බිම ගෑවෙනවා. උන්වහන්සේ ආපහු ගියා. සිවුර මනාව සකසලා ආයේ පොරව ගත්තා. පොරවගෙන ඇවිල්ලා අර පුංචි හාමුදුරුව ළඟ අත් දෙක එකතු කරලා වැඳගෙන කියනවා, 7 අවුරුදු වයසේ අදම පැවිදි වෙච්ච පුංචි සාමණේර භික්ෂුවක් මට යම් අවවාදයක් කළානම් මම ඒකත් හිස් මුදුනින් පිළිගන්නවා. ඉනිසා සාමනේරයේ ඔබත් මගේ ගුරුවරේ කියලා. මොකද මට වරදක් අද පෙන්නලා දුන්නා. ඔබත් මගේ ගුරුවරේ. එතකොට හිතන්න මේ මහා පුරුෂයන් වහන්සේ කොයි තරම්නම් නිහතමානීද කියලා. හැකියාවන්ගෙන් පිරිලා. ඒ හැකියාවන් අපිට කියන්න නැතිය හිතන්නවත් බැරි හැකියාවන්. සැරියුත් මහරහතන් වහන්සේට ඉර්ධි පාණ්ඩ පුළුවන් කියලා දන්නේ කවුරුවත්. දන්නාය දන්නව රහතන් වහන්සේලා දන්නව. නමුත් ඉර්ධිවන්තයන් අතර අග්‍රස්ථානයේ තියෙන්නේ මොග්ගල්ලාණන් වහන්සේට. සාරිපුත්තයන් වහන්සේට තියෙන ඥානවන්තයන් අතර ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයේ. ඉතින් ඒ නිසා කටි හැමෝම හිතන්නේ සැරියුත් මහරහතන් වහන්සේට ඉර්ධි පාණ්ඩ බැරුව ඇති කියලා. ඇත්තනම් ඉර්ධි පාණ්ඩ බැරි නිසාද මේ ඉර්ධිවන්තයි කියලා ප්‍රසිද්ධ නැති. සාරිපුත්තයන් වහන්සේට කොහොම ඉර්ධි දක්වන්න පුළුවන්ද කියන කාරණාවවත් කවුරුවත් දන්නේ නැහැ පින්නතුනි. මොකද ඒක ප්‍රසිද්ධ නැහැ. ඒ හැකියාව ප්‍රසිද්ධ නැහැ. තීරණය කළා පිරිනිවන් පාන්න ඕනේ කියලා. ආයු සංස්කාර අත්හරින්න ඕනේ. පෙර බුදුරජාණන් වහන්සේලත් පිරිනිවන් පාන්න කලින් අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නම පිරිනිවන් පෑවා. එහෙනම් මමත් පිරිනිවන් පාන්න ඕනේ කියලා හිතලා ආයු සංස්කාර බලලා ආයු සංස්කාර අත්හරිනවා. ආයු සංස්කාර අත්හැරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාර අත්හැරියා. පිරිනිවන්ට වඩින්න මට අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත කොහෙදිද පිරිනිවන් පාන්නේ? ස්වාමීනි උපන් ගෙදර. මම උපන් ගෙදරයි පිරිනිවන් පාන්නේ. බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් කරනවා සාරිපුත්ත පිරිනිවන් පාන්න කලින් ධර්ම දේශනාවක් කරලා පිරිනිවන් පාන්න කියලා. එතකොට තේරුම් ගන්නවා ඇයි මට බණ කියන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ හිතනවාද? භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා සාරිපුත්තයන් වහන්සේ ධර්ම දේශනා කරනකොට කොහොමද කියලා. එහෙනම් මේ මගෙන් බණක් අහන්න භාග්‍යතුන් වහන්සේට ලොකු උවමනාවක් නිසා මේ සඳහන් කළා නෙමෙයි. මම දන්න සියලුම ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වලා දේශනාවක් කරන්න කියලා මේ ආරාධනා කරන්නේ. ආන් එහෙම තීරණය කරලා බුදුරජාණන් වහන්සේ හත් වතාවක් වන්දනා කරලා හත් සැරයක් උඩට ගිහිල්ලා බිමට ඇවිල්ලා වඳිනව හත් පාරක්. වන්දනා කරලා සඳහන් කරන මුළු සැවැත් නුවරටම දකින්ද ඉර්ධි දක්වමින් ධර්ම දේශනාවක් කරනවා. මුළු සැවැත් නුවරටම පේනවා. මුළු සැවැත් නුවරම රැස් වෙනවා. සාරිපුත්තයන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වනවා කියලා. මේ දේශනාව ඉවර කරලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ආයෙත් වන්දනා කරනවා. වඳිනකොට බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත මේ ප්‍රාතිහාරයට මොකද්ද කියන්නේ කියලා. එතකොට බාන්න කොහොම ප්‍රාතිහාරයක් වෙන්නේ නැද්ද කියලා. ආන් එදා උන්වහන්සේම සඳහන් කරනවා ස්වාමීනි මේකට කියන්නේ සිංහයාගේ ක්‍රීඩාව කියලා. මේ ප්‍රාතිහාරයට කියන නම සිංහයාගේ ක්‍රීඩාව. ඒක සාරිපුත්තයන් වහන්සේ දීලා තියෙන නම. ඉතින් හිතන්නකෝ මේ මහ සිංහයා මේ තරම් ප්‍රාතිහාරය දක්වන්න හැකියාව තියාගෙන පිරිනිවන් පාණ්ඩ වඩින්න අවසර ඉල්ලන මොහොත වෙනකම්ම මගේ හැකියාව මෙච්චරයි කියලා කාටවත් පෙන්වන්න ගිහිල්ලා නැහැ. ඒ තරම්ම නිහතමානී ගුණය. ඒකට බාන්න අපි අර කියමන් ඇවිල්ලා තියෙන්නේ මේ වගේ මහ තෙරවරුන්ගෙන් ගත් තරුණයා මහල්ලි. මොකද දැන උගත් කෙනා, හැකියාව තියෙන කෙනා, ඥානෙ ඇති කෙනා, ශක්තිය බලය ඇති කෙනා කවදාවත් ඒක ප්‍රදර්ශනය කරන්න යන්නේ නැහැ. තමන් තුල තියෙන බව ඇත්ත. ඉතින් මං ළඟ හැකියාව තියෙනවා නම් ඒ තිබුණාවේ හැකියාව අය අනුන්ට ප්‍රදර්ශනය කර කර ඉස්මතු වෙන්න දඟලන්න අවශ්‍ය නැහෙනේ. අවශ්‍ය තැනක ප්‍රයෝජනෙට ගන්න හැකියාව තියෙනවා. නමුත් අඥානයගේ ස්වභාවය තමයි තමන්ට බැරි දේත් පුළුවන් කියලා කියන එක. ඉතල බාන්නකො නුවණක්කාරයෙක් කවදාවත් එහෙම කියන්නේ නැහැ. අඥානය තමයි බැරි දේත් පුළුවන් කියලා ඉස්මතු වෙන්නේ. ඒ කාරණාව මෙතනින් පැහැදිලි වෙන තවත් විශේෂ කාරණාවක්. ඉතින් ප්‍රාතිහාර්ය දක්වලා පිරිනිවන් පාණ්ඩ වඩින්න ඕනේ නාලක ගමට. ඒ කියන්නේ තමන්ගේ උපන් ගම නාලක ගම. භික්ෂුන් වහන්සේලා 500ක් උන්වහන්සේත් එක්ක ඉන්නවා. ඉති මේ ගමනටත් ඒ භික්‍ෂූන් වහසල පන්සීය සම්බන්ධ වෙනවා. නාලක ගමේ ගම්දොර කරට ගියහම සාරිපුත්තයන් වහන්සේගේ බෑන කෙනෙක් කම්බ වෙනවා. බෑන ඇවිල ළඟට කතා කරනවා. කතා කරහම කියන මම ගෙදර එන්ඩෙන්නේ. ගෙදර ගිහිල්ලා අම්මට කියන්න මහෞපාසිකාවට කියන්න මඟද ගෙදරේනවා. මම ඉපදිච්ච කාමරයේ මට කුඩිය කැටියට හදල තියන්න කියන්න ඉපදිච්ච කාමරී. මාත්‍යක පන්සීයක් සංඝයා වඩිනවා ඒ සංඝයාට කුටි පන්සීයක් හදල තියන්න කියන්ට. උදී කියන්නේ. හැන්දෑවෙනකොට පන්සීයකට කුටි හදන්ඩුවනි. තේරනවද පින්නතින කොහොම පිරිස් බලයක්ඉන්ඩ ඇද්ද. කොහොම දන සම්පත්තියෙන්ට ඇද්ද. රන් කහවනු අසූ හතර කෝටියක්. රන් කහවනු අසූ හතර කෝටියක් අත්හරල ගිහිල පැවිදිලා තියෙන් සාරිපුත්තයන් වහන්සේ. මොගලාලයන් වහසෙත් එහෙමයි. හැන්දෑව යනකොට කුටි පන්සීයම හදලා ආසන පනවල රාත්‍රී ස්ථාන දිවා ස්ත්‍රාණ වෙනම හදල සියල්ල ඉවරයි. තමන්ගේ කුටියට වැදුන විවේකීව ඉන්න උන්වහන්සේ. මේ වෙලා උන්වහස අසනීප වෙනවා. හෙට අලුයම පිරිනිවම් පානවා. සඳහන් කරන රක්තාතිසාරයේ තමයි හැදෙන්නේ කියලා. දරුණු විදිහට ශරීරයෙන් ලේයනවා. චුන්ද හාමුදුරුව තමයි උපස්ථාන කරන්නේ. තමන්ගේම සහෝදරය චුන්ද හාමුදුරුව කියන මල්ලි සාරිපුත්තයන් වහන්සේගේම මල්ලි රහත් වෙලා ඉන්නේ. එක භාජනයක් තියලා ලේ පිරිලා අස් කරලා එනකොට අනික් භාජනේ පිරිලා කියලා කියන්නේ. ඒ තරම් ලේ යනවා. ඒ තරම්ම දරුණු වේදනාවයි. නමුත් මේ වේදනාව දරාගෙන උන්වහන්සේ පරිනිර්වාණ මංචකයේ සැතපෙලා ඉන්නේ. මොකටද ගෙදරාවි පිරිනිවන් පාන්නේ? රහතන් වහන්සේලා හත් දෙනෙකුගේ අම්මා තාමත් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ අම්මට දරුවෝ හතයි. දරුවෝ හත් දෙනාම රහත් වෙලා, දුවල තුන් දෙනත් රහත් වෙලා, පුතාලා හතර දෙනාම රහත් වෙලා, අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් අම්මා සතරපායෙන් උස්සලා තියලම තමයි පිරිනම් පාන්නේ. ඒ නිසා ඊට එන්න කලින් තමන්ගේ අභිඥාවෙන් බලලා තියෙන්නේ අම්මා කොහොමද සංසාරයෙන් උස්සලා තියන්නේ, කාටද ඒක කරන්න පුළුවන්. අන්තිමට තීරණය කරනවා ඒක කරන්න පුළුවන් මටමයි කියලා. එනිසායි ගෙදර වඩින්නේ. දැන් මරණාසන්නයි හොඳට. දැන් පිරිනම් පාන ආසන්නයි. රහතන් වහන්සේට දුකයිද පිරිනම් පාන්න යන්නේ කියන්නේ? අපිට දුකයි. රහතන් වහන්සේට සතුටුයි. පරිනිර්වාණය උන්වහන්සේට සතුටක්. හැබැයි අපිට දුකක්. මේ ලෝකෙට පාඩුවක්. ඒ උන්වහන්සේට සතුටු. අපිත් සතුටින් මැරෙනවද? එන උන්වහන්සේ සතුටු වෙන්නේ ඇයි? මහා කල්ප අසංකේයකුත් ලක්ෂය පාරමිතා පිරිවි මොකටද? ලෞතුරා බුදු කෙනෙක් ළඟ දක්ෂිණ ශ්‍රාවකය වෙලා පිරිනිවන් පාන්න. මේ පාරමිතා පිරිවි පිරිනිවන් පාන්නත් එක්කයි. එතකොට ඒ මහා කල්ප අසංඛ්‍ය දෙක අසංඛ්‍යයක් විඳපු දුකේ අග්‍රඵලයේ පරිනිර්වාණය සඳහන් කරන්නේ ඒක රහතන් වහන්සේ නමකගේ මංගල්‍යය කියලා. මේ ලෑස්ති වෙන්නේ තමන්ගේ පාරමිතාව, තමන්ගේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ මංගල්‍යයට සමවදින්නයි සූදානම් වෙන්නේ. ඒක උන්වහන්සේට සතුටක්. මොකද මෙච්චර කාලයක් දුක් විඳින්නේ මෙතෙන්ට එන්නේ. නමං එතෙන්ට යන්නයි යන්නේ. උන්වහන්සේට සතුටක්. හැබැයි අපිට දුක. මධ්‍යම රාත්‍රියේ සතරවරන් දෙවියෝ, සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ, යාම දෙවියෝ, තුසිත දෙවියෝ, තුසිත දිව්‍ය ලෝකයේ ඉන්න දිව්‍ය රාජයා, සුනිර්මිත දිව්‍ය රාජයා, වසවර්ති මාරය නැත්නම් මාර දිව්‍ය පුත්‍රය, මේ හැමෝම එනවා. හැමෝම විටින් විට විටින් විට ඇවිල්ලා සාරිපුත්තයන් වහන්සේට වැඳලා යනවා. ඉතින් අම්මට පුදුමයි. මේ ගෙදර ආද ගිනි කඳන් පාත් වෙනවා වගේ දිලිසි දිලිසි මහා ගිනි ජාලාවල් පාත් වෙලා පුතා ගාවට ගිහිල්ලා ආපහු යනවා. කවුද මේ? කවුද එන්නේ? මොනවද මේ වෙන්නේ? තේරෙන්නේ බැරිම තැන ගියා දොර ගාවට. ගිහිල්ලා බලාගෙන ඉන්න හැබැයි ඉන්න හැටි හොඳත් නැහැ. පුතාද ඉන්න හැටි ඒ තරම් හොඳ නෑ. ඉන්න ස්වරූපයේ අම්මට දුකයි. නච්චුන්ද හාමුදුරුව සාරිපුත්තයන් වහන්සේට දැනුවත් කරනවා. ස්වාමීනී මහඋපාසිකාව දොරකඩ එලා කියන ඇයි චුන්ද ඇයි කියලා අහන්න. චුන්ද හාමුදුරුව අහලා කියන ස්වාමීනී මේ එන්නේ යන්නේ කවුද කියලා බලන්න ඇවිල්ලා තියෙන්නේ. ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි කවුද අර ගිනි කඳන් වගේ ඇවිල්ලා හතර දෙනෙක් ගියේ. සඳහන් කරනවා සතර වරන් දෙවියෝ. ඊළඟට අහනවා කවුද මීට මොහොතකට කලින් මේ ඇවිල්ලා ගියේ මේ වාගේ අර එක එක දෙවිවරු බ්‍රහ්මයෝ ආපු හැටි කියලා අහනවා. මේ දැන්ම ඇවිල්ලා පිට වෙච්ච අර දිලිසි දිලිසි ගියේ කවුද කියලා අහනවා. සඳහන් කරනවා ඒ තමයි මහා බ්‍රහ්මයා. අම්මා අදහන්නේ මහා බ්‍රහ්මයා. බ්‍රාහ්මණ ආගමට අනුව අම්මට පුදුමයි මම වඳින මගේ බ්‍රහ්මයා මං උපද්දපු මගේ පුතාට වඳිනවද? මොකද්ද මේකේ තේරුම? මං මහා බ්‍රහ්මයාට වඳිනවා. මහා බ්‍රහ්මයා ඇවිල්ලා මගේ පුතාට වඳිනවා. කතා කරලා ඇහුවා. සඳහන් කරනවා මගේ ශාස්ත්‍රූන් වහන්සේ ළඟ ඔය කතා කරන හැම කෙනෙක්ම වැඩකාරියෝ වගේ අතවැසියෝ වගේ කියලා. ඒ කාරණාවෙන් අම්මා ටිකක් පුදුමයටපත් වෙනවා. දැනගන්නවා මේක තමයි අම්මට දේශනාවක් කරන්න හොඳම වෙලාව. ඒ වෙලාවේ අම්මට ධර්ම දේශනාවක් කරනවා. ඒ ධර්ම දේශනාව ඉවර වෙනකොට අම්මා අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ පසක් කරගන්නවා. ආශ්‍රය සෝවාන් මාර්ගයට පිවිසුනා කියලා කියන්නේ. ඉතින් අම්මා අහනවා පුතේ මේ තරම් සුන්දර දහමක් මට කියලා දෙන්න මොකද මෙච්චර පරක්කු වුණේ කියලා. ආන් ඒ වෙලාවේ කල්පනා කළා අම්මා ළඟ දැන් ශ්‍රද්ධාව පිහිටියා. අම්මා දැන් තිසරණේ මත පිහිටලා ඉන්නේ. දැන් මිත්‍යාවෙන් මිදිලා ඉදිරියට යන්න අවශ්‍ය සියලු දේවල් ඇයට සම්පූර්ණයි. සාරිපුත්තයන් වහන්සේ කල්පනා කරනවා අම්මගෙන් බීවනම් මම කිරි ටිකක් මං ඒ කිරිවල මිලාද ගෙවල ඉවර කළා. නැත්තම් දරුවෝ මව්පියන්ට හැමදාම ණයයි. මේ සංසාරෙම අපි මව්පියන්ට ණයයි. මේ ලෝකේ තමන් උපද්දපු අම්මත් තාත්තත් යම් කෙනෙකුට ණයයිද යම් මවකට පියෙකුට? අම්මයි තාත්තයි දෙන්න යම් පුතෙකුට ණයයි නම් පින්නතුනි ඒ මොන පුතාටද? ලෞතුරා බුදුරජාණන් වහන්සේට මහා මායා දේවියත් සුද්ධෝදන රජ්ජුරුවත් දෙන්නම ණයයි. හැම දරුවෙක්ම මව්පියන්ට ණයයි. මේ මව්පියෝ දෙන්න පුතාට ණයයි. එහෙම කොහොමද වෙන්නේ? අම්මගේ සසර මග කෙරවල කලිත් තාත්තගේ සංසාරය ඉවර කලිත් තමන් උපද්දවපු පුතාමයි. ඒ හින්දා මව්පියෝ උන්වහන්සේට ණයයි. මේසා දීර්ඝ කාලයක් සංසාරේ සතර අපායවල වැටිලා විඳපු දුක්ඛන්දරා විවරයක් නැහැ. ඒ දුකෙන් ගලවගත්තේ ඒ පුත්‍ර රතනේ නිසා. මව්පිය දෙපළම ඒ පුතාට ණයයි. අපි හැමෝම මව්පියන්ට ණයයි. සාරිපුත්තයන් වහන්සේ කල්පනා කරනවා මහා උපාසිකාවගේ කිරි මිලාද ගෙවල ඉවර කෙරුවා. එහෙනම් ඔබත් ඒ කිරි මිලට ණයයි. ඒ කිරි වලට ණයයි. මමත් ඒ කිරි වලට ණයයි. ඔබත් තාත්තගේ දාඩිය වලට ණයයි. මමත් ඒ දාඩිය කඳුලට ණයයි. අපිට ඒ වගේ වල ඉවර කරන්න පහසු නැහැ මේ ලෝකේ. ශ්‍රද්ධාව නැත්තං ඒ දෙන්න ළඟ ශ්‍රද්ධාවි පිහිටවන්න. තිසරණ නැත්තං ඒ ළඟ තිසරණේ පිහිටවන්න. සිල් නැත්තං ඒගොල්ල ළඟ සීලේ පිහිටවන්න. දන් දෙන්නේ නැතුව ලෝභ නම් ඒගොල්ලෝ දානේ පිහිටවන්නලු. මසුරු මල නැතිකරන්න. යම් දරුවෙකුට පුළුවන් වුණොත් මව්පියන්ට ඔය ටික කරලා දෙන්න. ඒ තුල මව්පියෝ හික්මවන්න. ආන් ඒ දරුවත් මව්පිය නැයි නිදහස් කියලා කියන්නේ. අපි මව්පියෝ වෙනුවෙන් කල යුතුමදී. එතකොට ආහාර පාන ආදියෙන් ඇඳුම් පැළඳුම් වලින් බේත් හේත් වලින් සංග්‍රහ කරන්නත් ඕනේ. මසුරු මල නැති කරලා සසර කෙරවල කරන තැනට පාර හදලා දෙන්නත් ඕනේ. ඒකෙන් තමයි නයින් නිදහස් වෙන්නේ. කිරිමිලත් ගෙවල ඉවරයි කියලා කල්පනා කරලා චුන්දයන් වහන්සේට කතා කරනවා චුන්ද මාව නැගිටවන්න. කලින්ම නැගිටවල ඉන්නේ. සඳහන් කරනවා ධ්‍යාන බලයෙන් ලේ අනේක නතර කරගත්තා. මගෙත් එක්ක ආපු භික්ෂූන් වහන්සේලට කතා කරන්න. අම්මට ධර්ම දේශනා කරන්නම ලේ අනේක ධ්‍යානයෙන් නතර කරගෙන නැගිට්ටා. 500ක් හාමුදුරුවෝ ළඟට ආවා. ඒ 500ක් දෙනා වහන්සේට අහනවා කියනවා ආයුෂ්මතුන්ලා අවුරුදු 44ක් මාත් එක්ක ජීවත් වුණා. මේ අවුරුදු 44 ඇතුළේ කිසියම්ම කෙනෙකුට කිසියම්ම වේදනාවක් මන්නේ සෑති වුණාද? කිසියම්ම කෙනෙකුගේ හිත රිදුනද මගේ කිසියම් ක්‍රියාවක් නිසා? කිසියම් කෙනෙකුට මගෙන් සිද්ධ වුණාද වරද? මේ අවුරුදු 44 ඇතුළේ පිරිනිවන් පාණ්ඩ සූදානම් වෙන වෙලාවේ මගෙන් එහෙම අල්ප මාත්‍ර වරදක් වෙලා තියෙනවා නම් මට පිරිනිවන් පාණ්ඩිසල සමාව දෙන්න කියලා කියන්නේ. ආයි සමාව ගන්න කෙනෙක් නැහැ. ඉතින් මට පිරිනිවන් පාණ්ඩ කලින් සමාව දෙන්න. නමුත් භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේට දෙන්න සමාවක් නැහැ. උන්වහන්සේගෙන් ගන්න සමාව තමයි තියෙන්නේ. එතකොට ඒ තරම්ම මේ මහා පුරුෂයන් වහන්සේ නිහතමානී. ධර්මයේ තුල ඒ තරම්ම හික්මුණ භාග්‍යතුන් වහන්සේ පමණක් මේ ශාසනයේ දෙවනි වුණ ප්‍රඥාවෙන්ද භාග්‍යතුන් වහන්සේ විතරක්ම දෙවනි වුණ සාරිපුත්තයන් වහන්සේගේ නිහතමානී බව. මෙහෙමනම් ඒ ධර්මයේ ඒ සාරිපුත්තයන් වහන්සේ එතෙන්ට අරගෙන ආවේ කවුද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නිහතමානිකම උන්වහන්සේ ගාවට ගෙනාවේ. එතකොට ඔබත් මමත් ඒ ධර්මයේ තුලින්ම සැනසෙන්න ඉන්න අයනේ. එහෙනම් ඒ ධර්මයම තමයි අපිට දේශනා කරලා තියෙන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ දෙක දහමකුත් ඔබට මට තව දහමකුත් මේ ශාසනයේ දේශනා කරලා නැහැ. අපි හැමෝටම එක දහමයි. උන්වහන්සේට එහෙම කීකරු වෙන්න පුළුවන් නම් ඔබත් මමත් ඒ බුදු වදනට එකඟ නම් අපිත් ඒ බුදු වදන් එක කීකරු වෙලා. හැබැයි අපිට තවම බැරි වුණා. මාන්නේ වැඩි නිසා. එහෙම ගතියකුත් තියෙනවා. ලෝභ දේශ මොහ වැඩි නිසා. තවත් කෙටියෙන් කිව්වොත් ආර්යයන් වහන්සේලාට අකීකරු වෙච්ච නිසා තාමත් අපිට බැරි වුණා සංවර වෙන්න. ඒ අකීකරු බව මේ සංසාරී අති දීර්ඝ කාලයක් ඔබත් මමත් අරගෙන ආවා. ඉදිරියටත් අනිවාර්යෙන් අනන්ත දුක් දිදී මේ සංසාරේ ගෙනියනවා. ඒකෙන් මිදෙන්න නම් භාග්‍යතුන් වහන්සේගේ දහමට කීකරු වෙන එකම තමයි අපි කළ යුතු ප්‍රධාන කාර්ය බවට පත් වෙන්නේ. අන් ඒ නිසා පින්නතුනේ හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මේ ධර්මයේ තුලින් ජීවිතේ පෝෂණය කරන්න. සාරිපුත්තයන් වහන්සේ අන්තිම මොහොතේ භික්ෂූන් වහන්සේලාගෙන් සමාව ඉල්ලලා උන්වහන්සේලාට සමාවෙන්න වරදක් වෙලා නැහැ කීවට පස්සේ චුන්දහාමුදුරණ කියන චුන්ද මං ආයෙ සතපවන්න. දැන් නැගිටවලනේ හිටියේ මං ආයෙ සතපවන්න. සතපෙව්වට පස්සේ කියනවා සිංහසෙයියාවෙන් සතපිලා චුන්ද සිවුරු පොට අරගෙන මගේ මූණ වහන්න කියලා. ඇත්තු ගණනාවක කාය ශක්තියක් තිබිච්ච මේ මහා පුරුෂයාට තමන්ගේ අතින් තමන්ගේ සිවුරු පොට අරගෙන මූණ වහගන්න තරම්වත් දැන් ශක්තිය නැති තරම් ජීවිතයගේ අනිත්‍ය බව කොච්චරද? මගේ මූණ වහන්න කියලා කියන්නේ. මූණ වහනවත් එක්කම සාරිපුත්තයන් වහන්සේ සමාධින් ගණනාවකට සමවැදිලා පිරිනිවන් පානවත් එක මේ මහපොළොව කම්පා වෙන්න පටන් ගන්නවා. සාරිපුත්තයන් වහන්සේගේ දේහය ආදාහනය කළාට පස්සේ ධාතුන් වහන්සේලා ටික අරගෙන චුන්දහාමුදුරු වතුර පෙරාගත පෙරහන් කඩේ තැන්පත් කරගෙන බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. ජේතවනාරාමය ළඟට ගිහිල්ලා කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ ගාවටද මම ඉස්සරලා යන්නේ නැත්නම් මගේ ආචාර්යවරයා ගාවටද යන්නේ? නෑ, ආචාර්යවරයා ළඟට ගිහිල්ලා ආචාර්යවරයාත් එක්ක බුදුරජාණන් වහන්සේ ගාවට යනවා. කවුද ආචාර්යවරයා? අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේ. ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලාද? ආනන්ද හාමුදුරුවෝ ඉන්නේ සෝවාන් වෙලා විතරයි. නමුත් ආනන්ද හාමුදුරුවන්ගේ ශිෂ්‍යයා කවුද? චුන්ද හාමුදුරුවෝ. ඒ චුන්ද හාමුදුරුවෝ කියන්නේ එක ශිෂ්‍යයෙක් පමණයි. නමුත් ගුරුවරයා තාම සෝවාන්, ශිෂ්‍යයා රහත් වෙලා ඉන්නේ. ඒ ආනන්ද හාමුදුරන්ට රහත් වෙන්න බැරිවද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තාක්කල් රහත් වෙන්නේ නැහැ. උපස්ථාන කටයුතු කරනවා. නමුත් භාගිතුන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් සඳහන් කරනවා ආනන්ද උඹ හුඟක් පින් කරලා තියෙනවා කියලා. තමන් තාම රහත්ුනේ නැති එක ගැන බුදුරජාණන් වහන්සේට කියනවා. එලා සඳහන් කරනවා ආනන්ද දුක් වෙන්න එපා. ආනන්ද ඔබ ගොඩක් පින් කරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ ආනන්ද ඔබ අනිවාර්යෙන් රහත් වෙනවා කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනහිල්ලා දුන්නහම මොකද ආනන්ද හාමුදුරුවෝ හරි සතුටුයි කියනවා බුදුරජාණන් වහන්සේ ගාවට යන්න ලැබෙනවා නම්. ඒ නිතරම ළඟ තමයි ඉන්නේ අපුපස්ථාන කරන්න. නමුත් සඳහන් කරනවා හේතුවක් ඇතුවම ළඟට යනවා මිසක් කවදාවත් හේතුවක් නැතුව නෑ ඔහි නිකන් ආවා කියන්න නම් යන්නේ නෑ කවදාවත් කියලා. ඒයි භාග්‍යතුන් වහන්සේගේ නිදහසට බාධාවක් ඒක. නමුත් යන්න කැමති ආගන්තුක භික්ෂුවක් හරි ඇවිල්ලා බුදුන් දකින්න ඕන කියලා කිව්වොත් පුදුම සතුටින් ඒ භික්ෂුව ඇරලවන්න යනවා කියලා සඳහන් කරන්නේ. ඇයි තව පාරක් භාග්‍යතුන් වහන්සේ දැක්කේයි. උදේට නම පාරයි හවසට නම පාරයි ආනන්ද හාමුදුරුව හැම දවසකම දවසකට 18 පාරක් බුදුන් වඳිනවා කියලා සඳහන් කරනවා. ඉතින් අපි මේ සංසාරයේ ඇත්තම මෙච්චර දුක් විඳ විඳ යන්නේ ඇයි? අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුව දවසකට 18 වතාවක් භාග්‍යතුන් වහන්සේට වඳිනකොට හුඟක් දෙන කල්පනා කරලා බලන්නකෝ මාසෙකට කී පාරක් වැන්දද කියලා. එහෙම හිතන්න ඕනේ අපි. උන්වහන්සේ දවසකට 18 පාරක් වඳිනවා. මම මාසෙකට කී පාරක් බුදුන් වඳිනවද කියලා අපි හිතන්න ඕනේ. අපේ මුදුරුවලකම නිසා අපිට මේ සංසාරේ ඈත් වෙලා තියෙනවා මිසක් අපේ උනන්දුව තිබ්බනම් ඊට වඩා කෙටි කරගන්න තිබ්බා. පින්නතුනි ආනන්දයන් වහන්සේ ධාතුන් වහන්සේලා ටික අරන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තැන්පත් කරාම ඒ ධාතුන් වහන්සේලා දිහා බලාගෙන සඳහන් කරන ඇද්දල පාටයි කියලා සාරිපුත්තයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ ධාතුන් වහන්සේලා අතේ තියෙන ගාථා 500කින් සරියුත් හාමුදුරන්ගේ ගුණ වර්ණනා කරනවා. ඒ ගුණේ වර්ණනා කරගෙන යනට ආනන්ද හාමුදුරුව කියනවා ස්වාමීනි මට නම් දැන් මොකවත් තේරෙන්නේ නැහැ. මට දිසා වැටෙන්නේ නැහැ. ධර්ම කාරණා මතකත් නැහැ. ස්වාමීනි මට නම් මුකුත් තේරෙන්නේ නැහැ. බලලෙකුගේ කටගාවට ගිහු කුකුලෙක් වගේ මං වෙවුලනවා ස්වාමීනි දැන් කියලා. එයි මේ අර ಗುಣ කියාගෙන යනකොට හිතෙනවා අනේ මේ මහා පුරුෂයන් වහන්සේ දැන් ධාතුවක් විතරනේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි ඔවැනි ಗುಣ තියෙන මේ මහා පුරුෂයන් වහන්සේ දැන් මේ සංඝයාවත් මේ වෙනකොටත් දන්නේ නැහැ මේ සාරිපුත්තයන් වහන්සේගේ ಗುಣ මෙහෙමයි කියලා. අනේ ස්වාමීනි ඔවැනි ಗುಣ තිබිච්ච මේ මහා පුරුෂයා දැන් අපට ධාතුවක් විතරනේ. උන්වහන්සේ අපට අවවාද කළා. උන්වහන්සේ අපට අනුශාසනා කළා. අපේ ජීවිතය හදාගන්න මඟ කියලා දුන්නා. ස්වාමීනි දැන් උන්වහන්සේ ධාතුවක් විතරයි. ස්වාමීනි මට නම් දැන් ඉවසන්න බෑ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නවා ආනන්ද හාමුදුරුවෝ හුඟක් සංවේදී කියලා. නමුත් සංවේගී වූ ආනන්ද හාමුදුරුවන්ගේ සංවේග නැති කරන්න ඕනේ. දැන් දානවා ඇයි ආනන්ද සාරිපුත්තයන් ඔබේ සීලස්කන්ධය අරන් ගියාද ඔච්චර දුක? සාරිපුත්තයන් ඔබේ සමාධිස්කන්ධය අරන් ගියාද? සාරිපුත්තයන් ඔබේ ප්‍රඥාව අරන් ගියාද පිරිනුවම් පානකොට? නෑ ස්වාමීනි නෑ එහෙම නෑ. නමුත් මේ මහා ගුණ කදම්බේ අද අපිට නෑ. ඉතින් මේ ආදි වශයෙන් හරීම සංවේදී වෙනවා. ඉතින් පින්නතුනි මේ සාරිපුත්තයන් වහන්සේගේ ගුණයන්ගෙන් හැකියාවන්ගෙන් දූවිලි මාත්‍රයක්වත් අපි කතා කළේ නෑ. නිමක් නැති මහ ගුණ කඳක් තියෙන උත්තමයන් වහන්සේ කොයි තරම් නිහතමානීද කියන කාරණාව තමයි කරුණු දෙක තුනකින් අපි මේ සාකච්ඡා කළේ. එවන් ශ්‍රේෂ්ඨ උතුමෙක් ඒ තරම් නිහතමානී නම් උන්වහන්සේ දෙන්නපත් කළෙත් මේ දහම. එහෙනම් අපේ ජීවිතේට ඒ දහම ඇතුල් වෙන්න බද්ධ වෙන්න තමයි අපි නිහතමානී වෙන්නවා වෙන්නේ. යමෙක් අහංකාරයි නම් යමෙක් තුල නිවාත ගුණේ නැත්තම් යමෙක් උඩඟුයි නම් උද්දච්චකම වැඩි නම් බාහිරින්ම ඔහුගෙන කරන්න තියෙන තීරණේ මොකද්ද? ධර්මයෙන් තොර හිස් පුද්ගලයේ. ඒකයි තීරණය කරන්න තියෙන ධර්මය නොදන්න හිස් පුද්ගලයේ. ඒකයි මේ ස්වභාවය. එතනින් එහාට ඔහු ගැන කතා කරන්න දෙයක් නෑ. ආන් ඒක දැනගෙන ඔබ හිස් කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව බුදු දහම ලැබිලා තියෙන මොහොතේ පිරුණ කෙනෙක් හැටියට මේ ජීවිතෙන් සමුගන්න කටයුතු කරන්න. එදාට ඔබ මොන වගේද පිරෙන්නේ? දහමින් පිරිලා, ගුණයෙන් පිරිලා, ධර්මයේ පිරිලා, ආධ්‍යාත්මයේ පෝෂණය වෙලා, සුගතියට යන්න පිම් පිරිලා, දුගතියට යන්න තියෙන මඟ වැහිලා, සුගතියේ දොර ඇරිලා, කාරණා කීයකින් සමෘද්ධමත් වෙලාද? ආන් එවන් ජීවිතයක් පෝෂණය කරගෙන මරණය දකින හැම මොහොතකම සිනහ මුසුව ඒකට මුහුණ දෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න පුළුවන් වුණොත් මේ බුද්ධාන්තරයෙන් ඔබත් මේ ජීවිතෙන් ලබලා තියෙන හොඳ ඵලයක්. ඔබම අධ්‍යයනය කරන්න මම මේ දහමින් ප්‍රයෝජනයක් අරන්ද නැද්ද කියලා. මම මේ වටිනා හඳුන් හරය උරගාලා මගේ ජීවිතයට ටිකක් එකතු කරගෙනද කියලා කල්පනා කරලා බලන්න. එකතු වෙලා නම් ඔබට සතුටු වෙන්න පුළුවන්, නැහැ කියලා හිතෙනවා නම් එළව මෙළව දෙකම දුක් විඳින්න වෙනවා කියන කාරණාව තමයි කියන්න වෙන්නේ. ඒ නිසා මෙවන් ශ්‍රේෂ්ඨ දහමක් තමන්ට හම්බෙලා තියෙන මොහොතක, ඔවැනි වටිනා ජීවිතයක් ඔබට ලැබිලා තියෙන මොහොතක එයින් ප්‍රයෝජන අරගෙන සතුටු සිතින් මෙලවින් සමුගන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.